වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ගරු අජිත් පී පෙරේරා මන්ත්‍රීතුමා බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරු කතානායකතුමනි, ප්‍රශ්න අසනවා බලශක්ති අමාත්‍යතුමාගෙන්.
ප්‍රශ්නාංක ආ තමයිද? ගරු කතානායකතුමනි, ප්‍රශ්නාංක ආ එක කෙරළ පිට පිහිටා ඇති කසල මගින් විදුලිය උත්පාදනය කරන ලබන විදුලි බලාගාරයේ උත්පාදනය කරන විදුලි එකකයක් සඳහා ලංකා විදුලි බල මණ්ඩලය විසින් රුපියල් 36,720ක් ගෙවනු ලබන අතර භාණ්ඩාගාරය විසින් ඒකකයක් සඳහා රුපියල් 13,710ක් ලංකා විදුලි බල මණ්ඩලය වෙත ප්‍රතිපූර්ණ කරනු ලබයි. ප්‍රශ්නාංක ආ දෙක දිනකට නාගරික ගණාපතරුව මෙට්‍රික් ටොන් 650-700ක් අතර අවශ්‍ය වේ. ප්‍රශ්න අංක ආ තුන දෛනික සාමාන්‍ය මෙට්‍රික් දෛනික සාමාන්‍ය ප්‍රමාණය මෙට්‍රික් ටොන් 584ක් වේ. ප්‍රශ්න අංක ආ එක කොළඹ නගර සභාව සහ සමහර අවස්ථාවන්වලදී ගණාපතරුවේ කල්මනා කරන අධිකාරී විසින් අවශ්‍යතාවය දැන්වීම අනුව බස්නාහිර පළාතේ වෙනත් පළාත් පාලන ආයතන කසල්ද මේ සඳහා සැපයුම් ලැබේ. ප්‍රශ්නාංක ආ දෙක අලු මෙට්‍රික් ටොන් 15,000ක් පමණ එකතු වී ඇත. ආ තුන මධ්‍යම පරිසර අධිකාරියේ ආරක්ෂණ බලපත්‍රයක් ලබාගෙන ඇත. ඒ අනුව හි කොන්දේසි අනුව අවශ්‍ය කටයුතු කරන ලැබේ. ප්‍රශ්නාංක ආ හතර 2023 ජනවාරි සිට 2023 ජූලි දක්වා පරිසර බලපත්‍රය ලබාගෙන ඇත. ඊට අමතරව පරිසර ආරක්ෂණ බලපත්‍රයක් 2024 අගෝස්තු සිට 2025 අගෝස්තු දක්වා ලබාගෙන ඇත. ප්‍රශ්නාංක ඈ අදාළ නොවේ.
ගරු කතානායකතුමනි, පළවෙනි අතුරු ප්‍රශ්නය, ගරු ඇමතුමා, මේ ව්‍යාපෘතිය සමාන්තරව අපි යහපාලන රජයේ කාලේ රත්මලාන කරදියානි තවත් මෙගවට් 10ක වේස්ට් එනර්ජි බලාගාරයක් හදන්න ආරම්භ කරා. මොකද බස්නාහිර පළාතේ කොළඹ නගර සභාව හැරුණාම අනෙක් පළාත් පාලන ආයතනවල ඝනාපද්‍රව්‍ය බැහැර කිරීම පිළිබඳ තියෙන අභියෝගයට විසඳුමක් වශයෙන් තමයි මේ විසඳුම අපි සොයාගත්තේ. මේක ඉතා විද්‍යානුකූල විසඳුමක්. ඔබතුමා දන්නවා හොඳටම, දැන් කෙරොළ පිටියේ ඉතාම සාර්ථකව මේ වේස්ට් එනර්ජි බලාගාරය ක්‍රියාත්මක වෙනවා. දැන් රත්මලාන කරදියාන වේස්ට් එනර්ජි බලාගාරය තාමත් කටයුතු අවසන් වෙලා නැහැ. ඔබතුමාට පැහැදිලි කරන්න පුළුවන්ද ඇයි රත්මලාන කරදියානේ තියෙන මේ වේස්ට් එනර්ජි බලාගාරය මෙතෙක් අවසන් නොවීමට හේතුව කුමක්ද? ඒක ඒ කටයුතු අවසන් කරන්න ඔබතුමා විසින් ගන්න පියවර මොනවාද?
ගරු කතානායකතුමනි, ඇත්තටම ඒක නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ යටතේ තමයි ඒක මූලික කටයුතු කරගෙන යන්නේ. තවම විදුලි බල මණ්ඩලය හෝ බලශක්ති අමාත්‍යාංශය වෙත විදුලි බල මේ ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කරලා නැහැ. මම හිතන්නේ නාගරික සංවර්ධන අධිකාරියට අදාළ අමාත්‍යාංශයෙන් විමසීම පහසුයි කියලා මම හිතනවා.
නාගරිකතුමනි, දෙවෙනි ප්‍රශ්න අහන කලින් ඔබතුමා කියන්නේ දැන් කෙරොළ පිටියේ බලාගාරයේ හදද්දී නායකත්වයේ දුන්නේ විදුලි බල අමාත්‍යාංශය. මම විශේෂ පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ විශේෂ භාර රාජ්‍යමතිවරු හැටියට ඒ පිළිබඳව උනන්දු වෙලා කටයුතු කරා. මොකද බලශක්තිය මිලදී ගන්නේ අපි ඒ ව්‍යාපාරය යථාර්ථවත් කරන්නට අවශ්‍ය කරන ආර්ථික ශක්තිය දුන්නේ විදුලි බල මණ්ඩලය. නිසා මම උතුමාට යෝජනා කරන්නේ මේක පොදු ප්‍රශ්නයක්, පරිසරය ආරක්ෂා කිරීම ප්‍රශ්නයක්, පළාත් පාලනය පිළිබඳ ප්‍රශ්නයක්, ඒ වගේම බලශක්තිය පිළිබඳ ප්‍රශ්නයක් නායකත්වය අරගෙන කටයුතු කරන්න කියලා. මොකද කලින් කෙරොළ පිටිය බලාගාරය හදද්දී අපි විදුලි බල අමාත්‍යාංශය තමයි නායකත්වය දුන්නේ. මගේ දෙවෙනි ප්‍රශ්නය ගරු කතානායකතුමනි, දැන් පසුගියදා සිදුවුණු විදුලි බලයේ කඩාවැටීමත් එක්ක සූර්ය බල සංග්‍රාමය හරහා අපේ රටේ විදුලි පද්ධතියට එකතු කරලා තියෙන මෙගවට් 1400කට ආසන්න සූර්ය විදුලි බලය ජාතික පද්ධතියට එකතු කිරීම නතර කිරීමට හෝ සීමා කිරීමට හෝ කටයුතු කරන බව දැනගන්න ලැබිලා තියෙනවා. ඒ වගේම අද වෙනකොට මේ රටේ ව්‍යාපාර 1000කට වැඩිය මේ සෝලා රූෆ්ටොප් සහ සෝලහා සම්බන්ධ කටයුතු කරනවා. සේවකය 25000ක් විතර වැඩ කරනවා. ඒ වගේම රටේ බලශක්ති අවශ්‍යතාවයට විශාල ශක්තියක් දීලා ජාතික ධනය විදේශ විනිමය ඉතුරු කරනවා. ඉතින් මේ තත්ත්වය තුළ විශාල කම්පනයක් ඇති වෙලා තියෙනවා. මේ පසුගියදා සිදු වුණු විදුලි බිඳ වැටීමත් ඒකට හේතු වශයෙන් ඔබතුමාගේ අමාත්‍යාංශ විසින් ඉදිරිපත් කරපු කරුණුත් එක්ක මේ සූර්ය බලශක්තිය ජාතික පද්ධතිය එකතු කිරීම පිළිබඳව දැවැන්ත සැකයක් ඇති වෙලා තියෙනවා. ඔබතුමා සූර්ය විදුලි බලය ජාතික පද්ධතියට එකතු කිරීම නතර කරනවද, සීමා කරනවද, නැත්නම් ඒ පිළිබඳව ගන්න ඉදිරි පියවර මොනවද? ඒ වගේම සූර්ය විදුලි බලය ප්‍රවර්ධනය කිරීමට ඔබතුමා ගන්නා වූ වැඩපිළිවෙළ කුමක්ද?
සංකීපයක් තියෙනවා. ඒක සංක්ෂිප්ත කරලා මම උත්තරයක් දෙන්නම්. විශේෂයෙන්ම පාර්ලිමේන්තු රටේ ඉන්න බැරි වෙච්ච පරාදීස මන්ත්‍රීවරු හිටපු මේ බොරු ප්‍රචාරය කරගෙන යනවා. කියන්නේ ඇත්තටම ඒක දැඩිවම ඒගොල්ලෝ කරගෙනවා. මේ මොකද රජය අපහසුතාවයට පත් කරන්න අපේ කිසිම අරමුණක් නැහැ. සූර්ය බල ශක්තිය සීමා කරන්න හෝ අඩු කරන්න හෝ ඒක නවත්තන්න. ඒක ඇත්තටම ඒ බොරුවට දැන් මම දැක්ක අදත් දැක්ක නිවුස් එකක් තියෙනවා. මේ ඒකට කමිටුවක් පත් කරලා තියෙනවා කියලා. එහෙම නැහැ. එහෙම මම අභියෝග කරනවා. එහෙම තියෙනවා නම් අපිට මේ ඔප්පු කරන්න කියලා, මේක සභාගත කරන්න කියලා එහෙම මොනවා හරි තොරතුරක් තියෙනවා නම්, මොකද අපි දැනුවත් හෝ නොදැනුවත් එහෙම දෙයක් කරන්නේ නැහැ. මොකද අපි මේකේ අවශ්‍යතාවය අපි හොඳින් අඳුනගෙන තියෙනවා. ඒක ක්‍රමවත් කිරීමක් අපි කරනවා දැන් තිබුණට වැඩිය. ඒක අරමුණු කරලා අපි යම් යම් වැඩ පිළිවෙල කරගෙන යනවා. ඒකින්ද මේක කොහෙත්ම සීමා කරන්න, සූර්ය බල ශක්තිය ලබා ගැනීම සීමා කරන්න අපේ කිසිම අරමුණක් නැහැ. මොකද අපි 70% රිනුවබල් එනර්ජි ඉලක්කයක් කරා යන්නේ. ඒකට සූර්ය බල ශක්තිය අනිවාර්යෙන් තව ගොඩක් ඕනේ. මොකද අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙනවා මෙගාවොට් 2000ක් අපිට කඩිනමින් එකතු කරගන්න ඕනේ කියන එක. ඉතින් අපි ඒ අරමුණට යන්නේ. ඒකින්ද බොරු ප්‍රචාරවලට හෝ සැක තියාගන්නත් එපා, බොරු ප්‍රචාරවලට අහුවෙන්නත් එපා. ඒගොල්ලෝ මොකද හරි කැමති රජයට බොරුණක් හරි කියලා මේ මීඩියා කවරේජ් එකක් ගන්න. මෙතන කිසිම වකිමෙන් කියන්නේ එහෙම කිසිම මේකක් නෑ. මේක ක්‍රමවත් කිරීමේ වැඩපිළිවෙළ අපි කරගෙන යනවා. ඒවත් සමහරලාවට මේ ගොඩාක් ධෛර්යමත් වෙයි මේක ඉස්සරහට ගෙනියන්න.
ගරු රවි කරුණානායක මන්ත්‍රීතුමා, බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට.
තනකතුමා මම දෙවනි ප්‍රශ්නය අසනවා.
ගරු කතානායකතුමනි, ප්‍රශ්න අංක A1 ලංකා විදුලි බල මණ්ඩලයේ සංස්ථාගත කරන ලද්දේ දනල 69 නොවැම්බර් මාස 1 වෙනිදා. ප්‍රශ්න අංක A2 2024 නොවැම්බර් 30 වෙනි දින රජය විසින් ලංකා විදුලි බල මණ්ඩලය තුළ ආයෝජනය කරන ලද මුළු ප්‍රාග් ධනය බිලියන 991 මිලියන 430 290,925 රුපියල් වලින්. ප්‍රශ්න අංක A3 පහත පරිදි වේ ලංකා විදුලි බල මණ්ඩලයේ ව්‍යාපෘති සඳහා ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතා ආයතනයෙන් රජයෙන් ලබාගෙන ලංකා විදුලි බල මණ්ඩලය වෙත මහා භාණ්ඩාගාර විසින් උපනය කර පදනමින් ලබා දී ඇති ණය එකතුව බිලියන 72.659. ලංකා විදුලි බල මණ්ඩලය විසින් දේශීය හා විදේශීය බැංකුව සහ මූල්‍ය ආයතන මගින් ලබාගත් ණය කාරක ප්‍රාග් ධනය බිලියන 72.536. වෘත්තීය ණය බිලියන 109.553. ණයකර බිලියන 20.03. බැංකු අයිරාව බිලියන 17.315. ඒ අනුව මුළු එකතුව බිලියන 292.063. ප්‍රශ්න අංක A1 සේවක වර්ගය අනුව ස්ථිර 20,135 සේවක සංඛ්‍යාව, අනියම් සේවකයන් 150, කොන්ත්‍රාත් 95, ආධුනික පුහුණුවන් නම් 26. මීට අමතරව ලංකා විදුලි බල මණ්ඩලයේ අනුබද්ධිත ආයතනයක් වන ශ්‍රී ලංකා එනර්ජිස් ආයතනය මගින් ලබාගත් 56 දෙනෙකු සේවයෙහි යොදවා ඇත. ප්‍රශ්න අංක A2 වැටු එකතුව බිලියන 23.259යි අතිකාල එකතුව බිලියන 12.618යි වෘත්තීය දීමනා සහ නොයෙකුත් ගෙවීම් ඇතුළත් දීමනා බිලියන 8.888යි විශ්‍රාම වැටුප් අරමුදල බිලියන 2.032යි ව්‍යවස්ථාවිත ගෙවීම් බිලියන 4.619යි ප්‍රසාද දීමනා 0.00යි වෛද්‍ය ආධාර බිලියන 1.666යි මුළු එකතුව බිලියන 53.074යි ප්‍රශ්නාංක A3 ලංකා විදුලි මණ්ඩලයේ සිය කාර්ය මණ්ඩලයේ වෙනුවෙන් උපේනට ගෙවීම් බදු ගෙවන්නේ නැත. ප්‍රශ්නාංක A4 උපේනට ගෙවීම් බදු ගෙවීම නැවැත්වුවේ 2020 නොවැම්බර් මස 5 වෙනිදායි. ප්‍රශ්නාංක A අදාළ නොවේ.
කථානකතුමනි, ඇමතුමා දුන්න සවිස්තර පිළිතුරට මගේ ස්තුතිය පුද කරන ගමනම මට පේනවා මේ මොහොතේදී ඔබතුමාලාගේ සම්පූර්ණ අලාභය ලංකා විදුලි බල මණ්ඩලයේ බිලියන් 288යි. ඒ කියන්නේ කැරි ෆෝවර්ඩ් ලොස් එක දැනට. ඒ වගේම මේ අපේ සේවක පිරිසට ගෙවන සම්පූර්ණ පඩි නඩි වලට මිලියන් 6000ක් යනවා අවුරුද්දකට. මේක තමාගේ නිෂ්පාදන වියදම දැස බැලුවොත් 145ක් විතර යනවා. දැන් දල වශයෙන් මේ මොහොතේ කොස්ට් රිෆ්ලෙක්ටිව් සෙලින් ප්‍රොසීඩියර් එකක් අනුගමනය කරන්නේ නැත්නම් ඔබතුමාලා මේ මොහොතේ මේ සෙලින් ප්‍රයිස් එක කොයි ආකාරයවද මේ අවස්ථාවේදී ඇති කළ තියෙන්නේ? මොකද අලාභයට යනවායි කියලා දැනුවත් වෙලා තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග කොස්ට් රිෆ්ලෙක්ටිව් අප්‍රෝච් එකකට තමයි ගිවිසුම් ගහලා තිබෙන්නේ. ඔබතුමාලා ඒක අනුගමනය කරනවද නැද්ද කියන එක කරුණාකරලා හෙළිදරව් කරන්න පුළුවන්.
අනුගමනය කරනවා.
ඔබතුමාලා දැන් සාමාන්‍ය විකුණුම් මිල රුපියල් 28ක් වෙන අතර මේ මොහොතේ නිෂ්පාදන වියදම රුපියල් 39.30යි. ඒකෙන් ඔබතුමාලා දැනුවත් කරනවාද ආයිත් මිල වැඩි කිරීමක් ඇති වෙන්න යනවද නැද්ද කියලා? මොකද අපිට අවශ්‍ය මෙතන ප්‍රශ්නයක් තිබෙනවා. ඒ ප්‍රශ්නෙට උත්තරයක් කර කර යන්න අවශ්‍යයි. මේක දේශපාලනිකරන් නැතුව ආයිත් ආයතනයේ බංකොලොත් වෙන්නේ නැතිවන විදිහකට යන්න. නමුත් පාරිභෝගිකයට අධික මිලක් ආයිත් ඇති නොවන විදිහකට කටයුතු කරන්නත් අවශ්‍යයි.
ඇත්තටම ඒක මතුවෙන්නේ මේ දවස්වල ඇති වෙන මේ වර්ෂාව සහ කාලගුණය අනුව. මොකද අපිට දැනට තියෙන විදිහට අපිට ලොකු ගැටලුවක් වෙන එකක් නැහැ. හැබැයි මේ දවස්වල එන මේ පායන වියලි කාලගුණයත් එක්ක තමයි අපිට ඒක ඇත්තටම ඊළඟ මේ මිල
හයිඩ්‍රෝ පවර් වලින් ජෙනරේට් කරන්න පුළුවන් වන්නේ 135% විතර සම්පූර්ණ නිෂ්පාදනය. ඉතින් ඒ සම්බන්ධයෙන් අපි මිල දර්ශකයේ ඇති කරන අවස්ථාවේදී අපි දැනගන්න අවශ්‍යයි තාප බලාගාර වලින් ඇති කරන එක රුපියල් 45-55 අතර වෙනවා. ඉතින් මේ මොහොතේ විකුණුම් මිල රුපියල් 29 වෙනකොට නිෂ්පාදන මිල රුපියල් 39 වෙනකොට එතකොට ප්‍රශ්නයක් ඇති වෙනවා. ඉතින් හයිඩ්‍රෝ එකම පාවිච්චි කරලා අපි මිල සම්බන්ධයෙන් ඇති කරන්න ගියොත් ඕක ආයිත් මීට පෙර තිබ්බ අලාභයේ තත්ත්වයටම ගමන් කරනවා. ඉතින් අපි මීට වැඩිය වැදගත්කමකින් සහ ඕනෑකමින් අපි මේක අලාභයට යන්නේ නැති වෙන විදිහට කටයුතු කරන්න අවශ්‍යයි. මම දන්නවා ඒක අමාරු තීන්දුවක්. නමුත් අන්තිමට මේක තමයි මං හිතන්නේ පාරිභෝගිකය බලාගෙන ඉන්නේ.
නෑ, ඇත්තටම ඒකට තමයි අර මම කලින් ප්‍රශ්නේ කිව්වා වගේම අපි සූර්ය බල ශක්තිය ප්‍රවර්ධනය කරන්න අවශ්‍ය වෙලා තියෙන්නේ. මොකද අපි තාප විදුලිය කියන්නේ තෙල් වලින් විදුලිය ගන්න එක පුළුවන් තරම් දැන් මේ මොහොතේ අවම කරලා තියෙන්නේ. එතකොට අපිට කෝල් වලින් රුපියල් 20කට කිට්ටු වෙන්න අපිට වියදමක් යන්නේ. ඒවත් එක්ක තමයි මේක ඇවරේජ් එක පල්ලෙහාට අපි අරන් තියෙන්නේ. ජල විදුලිය විතරක් නෙමෙයි, සූර්ය විදුලි බලයත් අපිට පාවිච්චි කරගෙන ඒ ඔක්කොම එකතුව විදිහට තමයි අපි ඇවරේජ් එක පල්ලෙහාට ගත්තේ. ඉතින් ඒකෙදී අපි අර කිව්වා වගේම අපේ ප්‍රතිපත්තියේ තියෙන විදිහටම සූර්ය විදුලි බල මේ ධාරිතාවය තව වැඩි කරගන්න අපිට ඕනේ. මොකද මේක ඇවරේජ් එක පල්ලෙහාට ගන්න. මොකද අපි අර මුලින් මම කිව්වා කිව්වාගේ කලින් මේ ප්‍රශ්නකදීත් ඒ කියන්නේ අවුරුදු 3ක් ඇතුළත 130ක් අඩු කරනවා කියන්නේ අපි හැමදාම උච්චාවචනය වෙන තත්ත්වකට නෙමෙයි අර ෆ්ලැට් එකකට අපි ගේන්න ඕනේ ඒක තමයි අපේ ටාගට් එක ඒ කියන්නේ 30ක් අඩු කරලා 20ක් අඩු කරලා ආපහු 30ක් වැඩි කරන පරණ ක්‍රමෙ නෙමෙයි අපිට අර ෆ්ලැට් තැනකට ගේන්න ඕනේ ඒකට තමයි අපි මේක ප්‍රවර්ධනය කරගෙන යන්නේ
ගරෝ එස් එම් මරික්කාර මහ මන්ත්‍රීතුමා නාගරික සංවර්ධන ඉදිකිරීම සහ නිවාස අමාත්‍යාංශයෙන් ඇසීමට ගරු වෛද්‍ය නිසාන්ත සමරුවේ මන්ත්‍රීතුමා වැවිලි සහ ප්‍රජා යටිතල පාස්කම් අමාත්‍යාංශයෙන් ඇසීමට
මම ප්‍රශ්න ඉදිරිපත් කරනවා ගරු කතානායකතුමනි ගරු කතානායකතුමනි අයන්නේ එක කෝලුවාගොඩ ව්‍යාපෘති ඉදිකිරීමේ කටයුතු 2023 12 20 වෙනි දින වෙන විට අවසන් කර ඇත ඒ අනුව හෝලුවාගොඩ දියදම් උයන 2024/03/13 වෙනි දින මහජනතා වෙත විවෘත කර ඇත එම උද්‍යානයේ කළමනාකරණය සඳහා වහුණු සංචාරක කාර්යාංශය වෙත බාර දී ඇත ක්‍රෝමිලක්කම් 2 අදාළ නොවේ 3 අදාළ නොවේ 4 මෙම ව්‍යාපෘතියෙන් පහත සඳහන් ප්‍රතිලාභ සපුරාලීමට අපේක්ෂා කරන ලදී නිසි ජලප්‍රවාහන පද්ධතියක් මගින් ගම් වතුර අවම කිරීම අවට ප්‍රජාවට විනෝදාස්වාදයේ පහසුකම් සැපීම වෙළඳ කුටි සහිත වෙළඳපොළ ප්‍රදේශය මගින් ආර්ථික දියුණුව සහ බැවිලි කර්මාන්ත ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කෘෂිකාර්මික වගාවන් හරහා දිවෙන මාර්ගවලින් නගර අලංකරණය සංචාරක ප්‍රවර්ධනය ඇවිදින මන්තිරු සහ ළමුන් සඳහා ක්‍රීඩා ක්‍රීමට වෙන් වූ ඉඩකඩක් සකස් කිරීම ඒ අනුව අදාළ ප්‍රතිලාභ ලැබී ඇති බවට නිරීක්ෂණය කරමි ආයන්න අදාළ නොවේ
ගරු කතානායකතුමනි මෙම ගාල්ල දිස්ත්‍රික්කයේ තියෙන මෙම දියත උයන ඇතුළුව ඔය හෝලුවාගොඩ සමස්ත ව්‍යාපෘතිය ඇත්තටම ගත්තම ප්‍රදේශවාසීන්ගේ වගේම අපෙත් අදහස තමයි ඔය අපේක්ෂිත අරමුණු නිසියාකාරව ඉටු වෙලා නැහැ කියන එක. හේතුව තමයි අක්කර 4000කට වගේ ආසන්න ප්‍රමාණයක් ඒ හෝලුවාගොඩ සමස්ත ක්‍රියාවලියත් බද්ධ වෙච්ච විශාල ඉඩම් ප්‍රමාණයක් දැඩි ලෙස පුරන් වෙලා තියෙන්නේ. පුරන් කුඹුරු බවට පත් වෙලා තියෙනවා සහ වෙනත් වගාවන් පවත්වාගත නොහැකි මට්ටමට පත් වෙලා තියෙනවා. දැන් නව රජය පත් වුණාට පස්සේ යම් ආකාරයක ඒ ප්‍රදේශයේ වතුර එකතු වෙන ප්‍රමාණය වතුර බස්සවන්න අවශ්‍ය ක්‍රියාවලිය මේ වෙනකොට සැලසුම් වෙලා තියෙනවා. ඒ වගේම ඒ ප්‍රදේශයේ ආශ්‍රිතව තවදුරටත් ගරු ඇමතුමනි මේක විශේෂයෙන් මැදිහත් වෙලා සොයා බලන්න ඕන කටයුත්තක් තියෙන්නේ. විශේෂයෙන්ම සංචාර කර්මාන්තය අපේක්ෂාවෙන් තමයි මේ ඉදිකිරීම කරලා තියෙන්නේ. නමුත් ඇත්තටම විදේශීය සංචාරකයන්ගේ පැමිණීමේ ලොකු අඩුවක් සහිතව තමයි තියෙන්නේ. ඒ නිසා ඔබතුමන්ගෙන් මම බලාපොරොත්තු වෙනවා මේ තත්ත්වය සම්බන්ධව නිසි අධීක්ෂණයක් කරලා නැවත වරක් ඔය ඒ පිළිතුරුට එහා ගිහිල්ලා අධීක්ෂණය නිශ්චිත අධීක්ෂණයක් කරලා මේ ස්ථානයේ කාර්යභාරය නිසි ලෙස ඉටු වෙනවද ඒ අරමුණු ඉෂ්ට වෙලා තියෙනවද කියන කාරණය නැවත සොයා බලලා කටයුතු කරන්න කියන ඉල්ලීමක් තියෙනවා.
හොඳයි මේ ගරු මන්ත්‍රීතුමා මේ ව්‍යාපෘතිය සඳහා වෙන් කරලා තියෙන ඉඩමේ ප්‍රමාණය අක්කර 18.89 අක්කර 19කට ආසන්නයි. මේක වැබ්ලි කටයුතු අමාත්‍යංශයෙන් සිදු කරලා තියෙන්නේ ඉඩම අත්පත් කර දීමට අදාළ මැදිහත් වීම පමණයි. මේකට නාගරික සංවර්ධන අධිකාරිය තමයි සැලසුම් හදලා මුදල් වැය කරලා තියෙනවා මිලියන 222.1. කොහොම නමුත් මේ ඔබතුමා කියපු කාරණය සම්බන්ධයෙන් අපේ අමාත්‍යංශය හැටියට ඉදිරියේදී මැදිහත් වෙලා තවදුරටත් ඔය පුරන් වෙච්ච කුඹුරු තියෙනවා නම් වැඩ කරගන්න අපහසු නම් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සොයා බැලීම කරන්න සූදානම්.
ඒ වගේම ගරු ඇමතුමනි රුහුණු සංචාර කාර්යාංශයේ යටතේ ආයතනය පවතිනවා කියලා අදහසක් තිබුණත් පහුගිය දවස්වල ගතපු බොහෝ ක්‍රියාකාරකම් සංචාර කාර්යාංශයේ අවබෝධයෙන් තොරව සිදු වූ ආකාරයක් තමයි නිරීක්ෂණය වෙලා තියෙන්නේ. ඒ වගේම ඒ එතන පාලනයට පාලනයේ යෙදිලා ඉන්න ඒ කණ්ඩායම ප්‍රදේශවාසීන් මත ප්‍රදේශවාසීන්ට යම් දැනුවත් කිරීම කරමින් ඉන්නවා. ඒ කියන්නේ සංචාර කාර්යාංශයත් එක්ක සම්බන්ධීකරණයක් කරගන්න නැතුව වැඩ හදලා ඒවට අදාළව යම් විරෝධ මහජන විරෝධතාවයන් ගොඩනගමින් ඉන්නවා. ඒ පිළිබඳවත් විශේෂ අවධානය යොමු කරන්න ඕන. මොකද රුහුණු සංචාර කාර්යාංශයට ඔබතුමන් මැදිහත් වෙලා ඒ අදාළ වැඩ කොටස, ඒ කාර්යාංශයට ඇති වැඩ කොටස නිසි ලෙස ඉටු වෙනවද කියන කාරණේ පිළිබඳවත් සොයා බැලිය යුතුයි කියලා යෝජනා කරනවා.
රුගතානායකතුමනි, මේ එතුමගේ දෙවැනි අතුරු ප්‍රශ්නය අපි අමාත්‍යංශයක් ඇරේ සොයා බලන්නම්. ඒක අපේ අමාත්‍යංශයට ද නෙවෙයි ක්‍රියාත්මකෙමි, රුහුණු සංචාරක කාර්යාංශයේ මගින්. මම අර මුලින් කිව්වා වගේ මේකේ ඉදමත්පත් කර දීමේ කාර්යය තමයි වැවිලි කටයුතු අමාත්‍යංශය මැදිහත් කරලා තියෙන්නේ. දැන් මේකේ පරිපාලන කටයුතු, ඉදිරි කටයුතු බාර දීලා තියෙන්නේ ඔය රුහුණු සංචාර කාර්යාංශ වෙත. අපි ඒක දැනුම් දෙන්නම්, ඒ කාර්යාංශයට ඔබතුමා පවසපු කාරණේ සම්බන්ධයෙන් මැදිහත් වෙන්න කියලා.
ගරු රවීන්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීතුමා, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරු කථානායකතුමනි, මම ප්‍රශ්නය යොමු කරනවා.
ගරු කථානායකතුමනි, ප්‍රශ්නාංක ආයක යෝග්‍ය නොවන බව දනිමි. ප්‍රශ්නාංක ආ දෙක විධිමත් ක්‍රමවේදයක් නොමැති බව දනිමි. මේ ක්‍රීඩාංගණය ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් සංවර්ධනය කරලා 20-22 ජනවාරි 19 වෙනිදා බණ්ඩාරවෙල මහනගර සභාවට පවරනවා. එදා ඉඳලා ඒකේ නඩත්තු කටයුතු කරන්නේ බණ්ඩාරවෙල මහනගර සභාව. A3 නොහැකි බව දනිමි. බණ්ඩාරවෙල මහජන ක්‍රීඩාංගණය ක්‍රිකට් තරඟ සඳහා සකස් කළ ක්‍රීඩා පිටියක් නොවේයි කියලා තමයි මේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. ඒක නිසා ඒකේ ක්‍රිකට් ක්‍රීඩා තරඟ පැවැත්වීමට සුදුසු නැහැ කියන එක. කොහොමනත් ඒකේ සංවර්ධන කටයුතු වලට පස්සේ ක්‍රිකට් තරඟ පවත්වනවා නම් බවුන්ඩරි ලයින් එක තියෙන්නේ කාණුවෙන් එළියේ. ඉතින් ඒක නිසා ඒ විදිහට තමයි ඒකේ සංවර්ධන කටයුතු සිද්ධ වෙලා තියෙන්නේ. A1 මේ සඳහා වියදම් කරපු මුදල් 2019 16,409,553, 20-20 41,745,045, 20-21 1,716,901,000. A2 මේ ක්‍රීඩා බණ්ඩාරවල මහජන ක්‍රීඩාංගණය නවීකරණය කිරීමෙන් පසු අඩුපාඩු රහිතව මෙම ක්‍රීඩාංගණය මහනගර සභාව විසින් බාර අරගෙන තියෙනවා. එම නිසා ඒ ක්‍රීඩාංගණයට සිද්ධ වෙච්ච හානි මොනවා හරි තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් වගකීම තියෙන්නේ බණ්ඩාරවෙල මහනගර සභාවට. මහනගර සභාව මේ පිළිබඳව හොයා බලන්න ඕනේ. A2 20-25 වර්ෂයේ ජනවාරි සිට අප්‍රේල් මාසය දක්වා රජය විසින් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත වෙන්කර ඇති ප්‍රතිපාදන යටතේ මෙම ක්‍රීඩාංගණය නවීකරණය සඳහා ප්‍රතිපාදන වෙන්වී නොමැත. මොකද එය බණ්ඩාරවෙල නගර සභාවට අයිති ක්‍රීඩාංගණයක් නිසා. නමුත් දැනට අත්‍යවශ්‍ය පහසුකම් සහ නඩත්තු කටයුතු බණ්ඩාරවෙල මහනගර සභාව විසින් ඉටු කිරීමට නියමිතය. A4 බණ්ඩාරවෙල මහජන ක්‍රීඩාංගණය බණ්ඩාරවෙල මහනගර සභාව යටතේ පවතින බැවින් ප්‍රතිපාදන මත කලින් කාලට අවශ්‍ය පහසුකම් සියලු ප්‍රතිසංස්කරණ හා නඩත්තු කටයුතු බණ්ඩාරවෙල මහනගර සභාව විසින් කළ යුතු වේ. එම ක්‍රීඩා සංකීර්ණ ඉදිකර අවසන් කිරීමෙන් අනතුරුව පරිපාලන හා නඩත්තු කටයුතු අදාළ පළාත් පාලන ආයතනවලට භාර දීවත් අතර ඒ අනුව බණ්ඩාරවෙල මහජන ක්‍රීඩාංගණයද නවීකරණ කටයුතු වලින් අනතුරුව බණ්ඩාරවෙල මහනගර සභාව වෙත නිසියාකාරව භාර දී ඇති බැවින් නවීකරණය සම්බන්ධයෙන් ඉදිරි සැලසුම් මහනගර සභාව විසින් කළ යුතුය. ඒත් මේ ක්‍රීඩාංගණය මහනගර සභාවට දැනට අයිති නිසා මේ සියලු කටයුතු වල වගකීම මහනගර සභාවට තිබුණත් ඒක එසේ නොවන්නේ නම් ඒ පිළිබඳව සොයා බලා අවශ්‍ය කටයුතු කිරීම අපේ අමාත්‍යාංශයේ විදියට ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් අපේ වගකීමක් විදියට දකින හින්දා අපි මේ ගැන සොයා බලන්නත් කටයුතු කරනවා.
අරු කතානායකතුමනේ, මම එක අතුරු ප්‍රශ්නයක් තමයි යොමු කරන්නේ. මෙතන අපේ අමතුමාගේ කතාව තුළ පැහැදිලිවෙනවා මේ ක්‍රීඩාංගණයට කරලා තියෙන විනාශය සම්බන්ධව. ඇත්තම මේ ක්‍රීඩාංගණය ක්‍රිකට් තරඟ පැවැත්වුවා මේකට කලින්. නමුත් ඒ ක්‍රිකට් ක්‍රීඩා කරනකොට ඒ බවුන්ඩරි ලයින් එකට ඇතුළෙන් තමයි කානු පද්ධතිය තියෙන්නේ. ඒක ඉතාම අනතුරුදායකයි. දැන්පත් ක්‍රිකට් තරඟ පවත්වනවා. දැන් බණ්ඩාල ප්‍රදේශයේ බිග් මැච් එකක් එම ගන්නකොට සූර්ය වැවට යන්න සිද්ධ වෙලා තියෙනවා මේ හේතුව නිසා. ඒක හරිම ලේසි මේක ක්‍රිකට් ක්‍රීඩාංගණයකට ඔබින එකක් නෙවෙයි කියලා කියන්න. ඒ නිසා දැන් බණ්ඩාල කියන්නේ අවිධිමත් සංවර්ධනයෙන් පීඩා විඳින නගරයක්. විකල්ප මාර්ගයක් තිබුණා. ඒ විකල්ප මාර්ගයට තොගපොළ දාලා දැන් විකල්ප මාර්ගය නැහැ. නගරය හැර යන විකල්ප මාර්ගයක් නැහැ. වගේම පොළ තියෙන්නේ, කියන්නේ පාකින් සඳහා ඉදිකරා, ඒ කියන්නේ සීසී එක මාස සෙන්ට් එකක්, ඒකේ පාකින් වලට ඉදිකර වෙක තමයි පොළ තියෙන්නේ. ඉතින් මම අහන්නේ ක්‍රීඩාව සම්බන්ධව අපේ ගරු ඇමතුමාගෙන්, දැන් මේ ක්‍රීඩාංගණයේ ක්‍රිකට් තරඟ පවත්වන්නත් බැරි නම් අතීතයේදී, ඒ කියන්නේ ජාත්‍යන්තර තලයට ගිය ක්‍රීඩකයන් බිහි වෙච්ච ක්‍රීඩාංගණයක්, ජයතිස්ස කියලා පුහුණුකරුවෙක් ඉතා කීර්තිමත් පුහුණුකරුවෙක්, හේමලාල් ප්‍රියංකර, සූර්යගේ එස්.එල්. ලලිත් වගේ කීර්තිමත් ක්‍රීඩකයෝ බිහි වුණා. ඒ නිසා මම ඔබතුමාගෙන් අහන්නේ, මේ ඔබතුමාත් දන්නවා දැන් මේ ක්‍රීඩාංගණය, ඒ කියන්නේ එවැනි වලල ක්‍රීඩා සඳහාත් යෝග්‍ය නැහැ, වතුර බැස යන නිසි ක්‍රමවේදයක් නැහැ, මඩ වගුරක් බවට පත් වෙනවා, විනාශ කරපු ක්‍රීඩාංගණයක්. සා විකල්ප ක්‍රීඩාංගණයක් බණ්ඩාරුවට ලබා දෙන්න, ක්‍රිකට් තරඟ පවත්වන්න, මල්ල ක්‍රීඩා පවත්වන්න විකල්ප ක්‍රීඩාංගණයක්, ඒ කියන්නේ සංවර්ධනය කළා. උතුරු කැබිල්ල ක්‍රීඩාංගණය තියෙනවා, බණ්ඩාල මධ්‍යම විද්‍යාල ක්‍රීඩාංගණය තියෙනවා, ගුරු විද්‍යාල ක්‍රීඩාංගණය තියෙනවා. එහෙම වැඩපිළිවෙලක් තියෙනවාද කියන එක තමයි මගේ අහන්නේ. බණ්ඩාරුවට විකල්ප ක්‍රීඩාංගණයක් සඳහා වැඩපිළිවෙලක් තියෙනවා.
අරු රවිද්‍ර මන්ත්‍රීතුමා, අපි මේ ගැන සොයා බැලුවා. ඇත්තටම අපේ රටේ පහුගිය කාලේ දිගින් දිගටම සිද්ධ වෙච්ච කිසිම සැලසුමක් නැති සංවර්ධන ක්‍රියාවලීන් වල එක ප්‍රතිඵලයක් තමයි මේ බණ්ඩාරවෙල ක්‍රීඩාංගණය. ඒක සංවර්ධනය කරනකොට අඩු ගානේ ඒ වෙලාවේ තිබුණා මේකේ අදහසක් හදාගන්න, මේකේ ක්‍රිකට් තරඟත් පවත්වන්න, අනිකුත් තරඟත් පවත්වන්න පුළුවන් විදියට මේ ක්‍රීඩාංගණය සංවර්ධනය කරන්න. නමුත් ඔබතුමා කියන වගේ මේ ක්‍රීඩාංගණය දැන් අපි බවුන්ඩරි ක්‍රිකට් මැච් එකකට බවුන්ඩරි ලයින් එකක් ගැහුවාම ඊට ඉස්සෙල්ලා එලියෙන් තියෙනවා බවුන්ඩරි ලයින් එකට ඉස්සෙල්ලා හම්බ වෙනවා ක්‍රීඩකයාට යකඩ කාණුවක්, යකඩ වට දාපු කාණුවක්. ඉතින් ඒක අනතුරුදායකයි ක්‍රිකට් ක්‍රීඩාවේදී. මොකද වැටුණොත් ඔළුව වැදුනොත් ලොකු අනතුරු සිද්ධ වෙන්න පුළුවන්. කොහොමත් කාණුවක් පැනලා ගිහිල්ලා බවුන්ඩරි ලයින් එකක් තියෙන ක්‍රිකට් ක්‍රීඩාංගණ අපි දැකලා නැති හින්දා මම හිතන්නේ මේ සංවර්ධනය කරපු කට්ටිය මේකට වග කියන්න ඕන. අපි නගර සභාවත් එක්ක කතා කළා. අපි උත්සාහ ගන්නවා එක්කෝ මේක නැවත ක්‍රිකට් ක්‍රීඩාවට පුළුවන් විදිහට මේක පිළිසකර කරන්න. එහෙම නැත්නම් අපි අලුතින් ක්‍රීඩාංගණයක් සංවර්ධනය කරන්න ඔබ ප්‍රදේශයට අපි බලාපොරොත්තු වෙනවා.
දෙවෙනි වටය ගරු SM මරික්කාර මන්ත්‍රීතුමා නාගරික සංවර්ධන ඉදිකිරීම නිවාස අමාත්‍යතුමාගේ ඇසීමට.
ගරු කතානායකතුමනි, SM මරික්කාර මන්ත්‍රීතුමා වෙනුවෙන් නාගරික සංවර්ධන ඇමතුමාගෙන් මම මේ ප්‍රශ්නය අහනවා.
ඉදිරියට සභාගත කරනවා.